නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සැබෑ පැවිදිකම. මේක අද අපේ ජීවිතයේ විශේෂ වගේම ප්‍රධාන මාතෘකාව. අපි පැවිදි භූමියට පිවිසලා ගත කරන ජීවිත කාලයත් ජීවත් වෙන රටාවත් එක්ක සැබෑ පැවිදිකම කියන්නේ කුමක්ද කියන එක කාරණාව අපි සෑම දෙනාම දැනගත යුතු කාරණාවක්. අද අනන්ත අප්‍රමාණ මේ පැවිදි ජීවිතය තුළ වැඩවාසය කරන සිවණ පිරිස ගොඩාක් දුරට මේ පැවිද්ද කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අවබෝධය නැහැ. සමහර අයට ඒ අවබෝධය තියෙනවා. ඒකට කියන අපි වැරදි අවබෝධයක් කියලා. සැබෑ පැවිදිකම කියන කාරණාව අද මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ මාතෘකාවක්. මිනිසක් බව ලැබපු සියලු දෙනාම දැනගත යුතු කාරණාවක්. ඉස්සෙල්ලාම අපි බලන්නට ඕනේ කුමක්ද මේ පැවිදි කියලා කියන්නේ. පැවිදි කියන අර්ථය කුමක්ද, එහෙම නැත්නම් පැවිදිකම කියන්නේ කුමක්ද කියලා බැලුවාම ගොඩාක් එකට නිර්වචන අර්ථකථන තියෙනවා. ප්‍රඥාවට ගෝචර වෙන විදියට අපට වැටහෙන්නේ විද්‍යාවට පැහැදෙන්නා පැවිද්දා. පැ ධන විද්‍යාව. ඒ නිසා තමයි විද්‍යාවට පැහැදෙන හැය පැවිද්දෝ කියලා කියනවා. ඇයි මේ විද්‍යාවට පැහැදෙන්නේ? ලෝකේ පවතින්නේ අවිද්‍යාවෙන් නිසා. හැමතැනම කෙලෙස් හටගන්නේ අවිද්‍යාවෙන් නිසා. ඉපදීම් නිර්මාණය වෙන්නේ අවිද්‍යාවෙන් නිසා. හැම සංඥා සංස්කාර ධර්මයක් තුළම දුක හටගන්නේ අවිද්‍යාවෙන් නිසා. එනම් මේ සෑම අවිද්‍යාවක් තුළින්ම විද්‍යාව උපදවා ගන්නා. එහෙම නැත්නම් අවිද්‍යාවට අපහැදිලා විද්‍යාවට පෑදෙන්නට අපි කියනවා පැවිද්දා කියලා. මේක වෙන්නේ නැති අපට ඉතන විදියට අර්ථය. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ පැවිදිකම කියලා හරගෙන තියෙන්නේ විද්‍යාවට පෑදිලාද අවිද්‍යාවට පෑදිලාද කියලා තම තමන්ගෙන් අවංකව දැන් අහන්න කාලේ ඇවිල්ලා. එහෙනම් අපි මේ දකින හැම දෙයක් තුළින්ම අවිද්‍යාව නම් දකින්නේ, අවිද්‍යාවට නම් පෑදෙන්නේ. ඒ කියන හැම දෙයක් තුළම ලෝභය, ද්වේෂය, රාගය, වෛරය නම් වඩන්නේ. එයා පැවිද්දෙක් වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයට අනුව එයා මේ භවගාමී සසර පැවැත්මෙන් නිදහස් වෙන්නට නම් එයා විද්‍යාව වඩන්න එපාය. විද්‍යාවට පෑදෙන කෙනා නේද පැවිද්දා? එහෙනම් අපි පෑදිලා ඉන්නේ අවිද්‍යාවට නම්, දකින හැම දෙයක් තුළම ප්‍රගුණ කරන්නේ අවිද්‍යාවක් නම් අපි නමට පැවිදි කියලා කියන්න පුළුවන්. හැබැයි නියම පැවිද්දෙක් නෙමෙයි. සැබෑ පැවිදිකමක් අපි තුල නැහැ. හේතුව අපි විද්‍යාවට පෑදෙන්නේ නැහැ, අවිද්‍යාවටයි පෑදෙන්නේ. හැම වචනයක් හැයෙනකොටම අපි ඒ සෑම වචනයක් තුළින්ම අපි විද්‍යාව උපදවනවා නම්, විද්‍යාවට පහදනවා නම් සිත, ඒ හැම මොහොතක් වලම තමන් පැවිද්දා කියන එක ලෝකෙට පේනවා. තමන් පැවිද්දා කියන එක තමන්ගේ ජීවිතයෙන් ඔප්පු වෙනවා. ඇයෙනකොට පටිඝයක් ඇති වෙනවා නම්, ලෝභයක් ඇති වෙනවා නම්, මාන්නයක් උඩඟුකමක් ඇති වෙනවා නම්, රාගයක් ඇති වෙනවා නම්, ඒ කියන්නේ එයා අවිද්‍යාවට පෑදෙන කෙනෙක්. එයා තුල පැවිදිකමක් නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ පැවිද්ද කියන වචනය අද ගොඩාක් දුරට කන පිට ගින්. ඒ වචනේ අර්ථය කුමක්ද කියන එක පිළිබඳව ඒ අවබෝධයට අපි අපෝසත් වෙලා. එහෙනම් අපි දන්නවා සුවසේ ජීවත් වෙන්න නම් ගොඩාක් පෝසත් වෙන්න ඕනේ. ලෞකික මිනිස්සු දන්නා මේ පෝසත්භාවය පිළිබඳව. ඉපදෙන්න දුක හොයාගෙන යන මිනිස්සුත් දන්නවා මේ පෝසත්භාවය මොකද්ද? ජනපද කල්යාණිකනේ බැඳගන්න ඕනේ. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ, ගෙවල් දොරවල් තියෙන්න ඕනේ, ආයස කාලයටම ජීවත් වෙන්න වත්කම් තියෙන්න ඕනේ, මිල මුදල් සම්පත් තියෙන්න ඕනේ. මේකට කියන පෝසත්කම කියලා. ඇයි? දරුවන්ගෙන් පෝසත්, සහකරුවගෙන් සහකාරියගෙන් පෝසත්, ගෙවල් දොරවල් ඉඩකඩම් වත්කම් වලින් මිල මුදල් වලින් පෝසත්. එහෙනම් එයා සැබෑ පෝසත් කියන මානසිකත්වය ඇවිල්ලා. තවත්මට යන කට්ටියට පෝසත්කමක් තියෙනවා නම් ආර්ය ජීවිතයේ ගමන් කරන අපටත් පෝසත්කමක් තියෙනව නේද? මොකද්ද ඒ පෝසත්කම කියලා බැලුවාම අපි මේ හැම දේ තුලින්ම විද්‍යාව දකින පෝසත්කම අපි තුල නැහැ. අපි ගොඩාක් දුප්පත්. දවසකට විනාඩි 5ක් 10ක් වගේ තමයි අපි විද්‍යාවෙන් දකින්නේ. අනිත් හැම මොහොතෙම අපි මේ හැම නාම රූපයක්ම දකින්නේ අවිද්‍යාවෙන්. අපි ගොඩාක් දුප්පත්. ආර්ය ජීවිතය තුල ගත්තාම, සම්මාව තුල ගත්තාම, එක වේලක්වත් කන්න නැතුව අර කාට බිබී ඉන්නේ, දුප්පත් මිනිස්සු ඉන්න තැනක් නැතුව, අන්න ඒ වාගේ මානසිකත්වයෙන් දැන් අපි ජීවත් වෙන්නේ. විශාල ගෙවල් හදාගෙන, නෑ මිතුරන් පිරිවරාගෙන, ජීවිත කාලෙටම අවශ්‍ය සම්පත් තියාගෙන අර පෝසත් වෙලා ඉන්න කට්ටියට සාපේක්ෂව අපට ඉඳ හිටින්න තැනක්වත් නැහැ. අම්බලන් වල ඉන්නේ කන්න බොන්න කිසිම දෙයක් නැහැ. ඒටගෙන අපි කනගාටු වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියලා බැලුවාම අපි පෝසත් වෙන්න වෑයම් කළේ නැහැ. ಗುಣධර්ම වැඩුවේ නැහැ. එකතු කළේ නැහැ. ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. සිත නිවා ගන්න කමටන් වැඩුවේ නැහැ. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒවා සිතේ නිදන්ගත කරේ නැහැ. බෝධිසත්වයේ කියලා කියන්නේ හැමදාම පෝසත් වෙන්න වේසන කෙනෙක්. ඊයේ මේ අඩුව තිබුණා, දැන් අද ඒ අඩුව නැහැ. තවත් මන් ටිකක් පෝසත් වුණාද? පොඩ්ඩක් වත්කම් වැඩි මට. ඇයි? ಗುಣ කියන වත්කම දවස ගානේ වැඩි වෙනවා යාට. අවබෝධය කියන වත්කම දවස ගානේ වැඩි වෙනවා යාට. ප්‍රඥාව දවස ගානේ පොඩ පොඩ මෝරනවා. එයා පෝසත් වෙමින් පවතිනවා. කවදාරි දවසක එයා සෝවාන් වෙලා, සකෘදාගාමි වෙලා, අනාගාමි වෙලා, අරියත් වෙලා සසරෙන් එතර වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි අර කකා බිබී, අර අම්මා තාත්තගේ දේපළ වියදම් කරලා විනාශ කරලා කවදරි දවසක වැඩ කරන්නවත් බැරුව ඉන්න තැනකුත් නැතුව වහබීලා මැරෙන අර කම්මැලි දරුවෙක් වාගේ නෙමෙයිද? ඇත්තට මේ දෙමව්පියන්ගේ ධනය ආයෝජනය කළා නම් අදත් එයා දෙමව්පියන් වාගේ දහගුණයකින් පෝසත්. ඒක නිසි ලෙස පරිභෝජනය කළා නම් මාන්සියෙන් දෙයක් නැ, මේ භවයේ හොඳට කාලා බීලා මැරිලා යන්න තිබුණා ආයස් කල්පය පුරාවටම. එහෙනම් පිළිවෙලට පාවිච්චි කළා නම් මේ භවයේ පුරාවටම සතුටින් ඉන්න තිබුණා. ආයෝජනය කළා මාන්සි වෙලා ඒක වර්ධනය කළා නම්, සංවර්ධනය කළා නම් මීට වඩා දාගුණයකින් වැඩි කරන්නත් තිබුණා. දෙකම කළේ නැ. අනිසි ලෙස පාවිච්චි කළා, අනවශ්‍ය විදිහට වියදම් කළා. සේරම ටික ඉවරයි. දැන් එයාට වාබීල මැරෙන එක හැරෙන්න වෙන කරන්න දෙයක් නැයි. මාංශයෙන්ද පුරුදු වෙලා නැහැ. කඩිසරකමක් නැහැ. කාලබීල නිදා ගන්න පුරුදු වෙලා පුරුදු වෙලා දැන් එයාට කරන්න මේ ලෝකෙ මොකවත්ම නැහැ. එහෙනම් අපේ හාර්ය ජීවිතයත් මෙන්න මේ වගේ තත්ත්වයක තමයි පවතින්නේ. අපි අරගෙන ආපු කුසල් වලින් කකා බිබී ඉන්නවා. කුසල් වලට අපට හැඳුම් හම්බෙනවා, ඉන්න තැන් හම්බෙනවා, රස්සාවල් හම්බෙනවා. ඒ කුසල් ටික කකා බිබින්නවා සංවර්ධනය කරන්න. ಗುಣධර්ම වලින් තමයි මේක සංවර්ධනය වෙන්න ඕනේ. පුළුවන් තරම් අපි වඩන්නේ අගුණ. හැම මොහොතෙම රස්සාවේ අපෙත් එක්ක වැඩ කරන කට්ටිය දිහා රාගෙන් බලන්නේ නැද්ද? අපෙත් එක්ක වැඩ කරන කට්ටිය අපට වඩා ඉදිරියට යයි කියලා ද්වේෂයෙන් බලන්නේ නැද්ද? රුපේ ලක්කරි දෙකක් හරි වැඩිපුර උපයා ගන්න ලෝභයෙන් නිතරම කල්පනා කරන්නේ නැද්ද? එහෙනම් කෙලෙස් වඩන්න වඩන්න වැඩිලා තින්නේ අවිද්‍යාවනේ, විද්‍යාවනේ වඩන්න තියෙන්නේ. විද්‍යාවට පෑදෙන්න ආපු කෙනා දැන් අවිද්‍යාවට නෙමෙයිද පෑදෙන්නේ? අවිද්‍යාව සරණ ගිල්ල නැද්ද යා? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පැවිද්දා පැවිද්ද තුල නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ නොපැවිද්දා තුල. එයාගේ පැවිදිකම තුල එයා කරන්නට ඕන යුතුයකම් ටික නෙමෙයි කරන්නේ. එහෙනම් අපි කතා කරන සෑම වචනයක් තුලින්ම අපි විද්‍යාව පාවිච්චි කරන්න ඕනේ නේද? ඒ වචනේ කුමක්ද, අර්ථය කුමක්ද, මං කාටද මේ වචනේ සංග්‍රහ කරන්නේ, ඒකේ ආදීනව කුමක්ද, ඒ නිසා යාට යහපතක් වෙද්ද අයහපතක් වෙද්ද මේ කාරණාව එක විනාඩියක්වත් කල්පනා කරන්නේ ගත්ත ගමන් කුළු ගෙඩියෙන් ගැව්වා වාගේ අර මිනිස්සයාට ගැව්වා අවුරුදු 20ක් ගියත් ඒ මිනිස්සයාට ඒක අමතක කරන්න බෑ. ඇයි? අමතක කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒ කියලා තියෙන්නේ. එහෙනම් අපි පැවිදිකම කියලා මේ කතා කරන සෑම වචනයක් තුලින්ම අපි කරලා තියෙන්නේ අවිද්‍යාවට පෑදිච්චකමං. විද්‍යාවට පෑදෙන්න අපේ වචනේ අපි හදන්නට ඕනේ. නමුත් අපි අවිද්‍යාවට පෑදෙන්නයි පුරුදු වෙලා ඉන්නේ. අපේ ඇසරින් රටාවල් වල මොනතරම් ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවද? මොනතරම් ලෝභේ මත්තලා, උඩඟුකමේ මත්තලා, මාන්නේ මත්තලා අපි ජීවත් වෙනවද, ඇසිරෙනවද? මේ සෑම මොහොතක් ගානේ අපි තුලින් මතුවෙන්නේ අවිද්‍යාවක් නෙමෙයිද? හැබැයි නම පැවිද්දා. කිසිම විද්‍යාවකුත් නැහැ, විද්‍යාවට පෑදෙන ලකුණකුත් නැහැ. එහෙම වඩා ගනී කියලා විශ්වාසයකුත් අපට ඇති වෙන්නේ නැහැ. ඇයි? එයාගේ ජීවිත කාලය පටන් ගත්තා මුදේ ඉඳලා රෑ වෙනකම්ම තියන්නේ අවිද්‍යාවට පෑදෙන වැඩපිළිවෙලක්. අම්බ කරනවායි කියලා කියන්නේ එයා තුළ තියෙන්නේ විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. අවුවෙන්නේ නැතුව එකතු කරනවායි කියලා කියන්නේ එයා අවිද්‍යාව එකතු කරනවා. එයා අවිද්‍යාවට පෑදෙනවා. ලදදෙන් සන්තෝෂ වෙන්නේ නැතුව හැම පාසුකමක්ම අදනවයි කියලා කියන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න එයා වෙහසෙනවයි කියලා කියන්නේ එයා අවිද්‍යාවට පෑදෙන කෙනෙක්, විද්‍යාවට පෑදෙන කෙනෙක් නෙමෙයි. එයා තුල ඇති පැවිදිකමක් නැහැ. මේක වෙන්න පුළුවන් සමහර විට අපි ජීවත් වෙන වර්තමාන තත්ත්වය දුකයි කියලා හිතෙනවනම්, එතර වෙන්න ඕනේ කියලා හිතෙනවනම් මේ අඩු ටික හදා ගන්න වෙනවා අකමැත්තෙන් උනන්. මේවා හැදෙන්නේ නැතුව පැවිද්දේ පැවිදිකමකට ඇතුල් වෙන්නේ නිකන් නමට පැවිදි වුණාට වැඩක් නැහැ. එයාගේ ජීවිතය තුළ ඒ පැවිද්ද තියෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අපි නිතරම සිහිය පවත්වන්න ඕන කාරණාවක් තියෙනවා, චිත්තානුපස්සනාවක්. කොමක්ද මේ චිත්තානුපස්සනාව? සෑම මොහොතක් ගානේ මම විද්‍යාවට පෑදෙන්නට ඕනේ, විද්‍යාවට පෑදෙන ඒ කමඨාන වඩන්නට ඕනේ කියලා පේන හැම දෙයක් තුළින්ම එයා විද්‍යාව පාදව ගන්න ඕනේ. විද්‍යාව පාදවගෙන ඒ පාදවගත විද්‍යාවට එයා පැහැදිලා ඒක දකිනවා නම් හැම පේන රූපයක් තුළින්ම විද්‍යාව පමණක් එයා පේන්න දකින්න දක්ෂ වෙනවා නම් එයා පැවිද්දෙන්. සෑම වචනයක් තුළින්ම අරය බැන්නා, මෙයා නිඳා කළා, අපහාස කළා, ප්‍රශංසා කළා, ගෞරව කළා, ගුණකතන කළා කියලා මේම නාම රූප වලින්, ලෝභ දේශ මොහ රාග වලින් ගන්න නැතුව සෑම වචනයක් තුළින්ම එයා විද්‍යාව පාද ගන්නවා නම්, ඒ පාදගත විද්‍යාවට පෑදෙනවා නම් එයා පැවිද්දෙන්, එයා තුළ පැවිදිකමක් තියෙනවා. අපි මොකොච්චර මේ ලෝකයේ වචන කතා කරනවද, කලබල වෙච්ච අවස්ථාවක අපේ වචනවල සැර කොච්චරක්ද? ඒවා මොන හරි උපකරණයකට පටිගත කරලා දැම්මනම් අපටම ලැජ්ජයි. මේ විදිහටත් මං කතා කළාද? සමහර පැවිදි හැයට අපි ගියන්ට වඩා අන්ත ලෙස කතා කරන්නේ නැද්ද? දෙමව්පියන්ට, ගෙදර වැඩකාරයට වඩා අන්ත ලෙස කතා කරන්නේ නැද්ද? සාකරුවට සාකාරියට හතුරන්ට වාගේ සලකන්නේ නැද්ද? තමන්ගේ දරුවෝ අර පාරේ යන නහඳුනන මිනිසුන්ගේ දරුවන්ට වාගේ කතා කරන්නේ නැද්ද? නිନ୍ଦා කරන්නේ නැද්ද? සාප කරන්නේ නැද්ද? මේක වෙන්න පුළුවන් අපි ජීවත් වෙන අපේ ජීවිතය. මේක වෙන්න පුළුවන් අපි දැන් ගත කරන වර්තමාන තත්ත්වය. මේ භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්නටන් ආර්ය ජාතිය ඉපදෙන්නටන් ඒකාන්ත වශයෙන්ම මේක හදා ගන්න සිද්ධ වෙනවා. මේ වගේ කුණුගොඩවල් තියාගෙන සසර දුකෙන් එතර වෙන්න බෑ. හැමදාම සසරෙන් නතර වෙන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතවල අපි පැවිද්දානම් පැවිදිකම අපි තුල තියෙනවනම් අපි හැමදාම විද්‍යාව පාදන්නට ඕනේ. ඇසකන දිව නාසය සමසිතෙන්. සමහර පැවිද්දෝ ඉන්නවා පැවිදිකම නමින් අරගෙන වාඩි වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් කතා කරන්නේ කල්පනා කරන්නේ සෑම සාකච්ඡාවක් තුළම තියෙන දෙතිස් කතා නෙමෙයිද? හැම කල්පනාවක් තුළම තියෙන ප්‍රත්‍යේකතු කරන්න පොසත් වෙන්න නෙමෙයිද? ඇස් දෙක වහන්න බෑ රාගික අදහස් එනවා ඒවට පුදුමාකාර වින්දනයක් ලබනවා. දැන් එයා පෑදෙන්නේ අවිද්‍යාවටද විද්‍යාවටද? එහෙනම් අපේ ජීවිතේ අපි කැමති අවිද්‍යාවට පෑදෙන්න රාගික දේවල් නිසා දුක ඇති වෙනවා නැවත ඉපදෙනවා කියලා අපි දන්නේ නැද්ද? ඒ තරම් අපි පොඩි ළමයිද? කිරි බෝතලෙන් කිරි බොන දරුවක් දන්නවා සූප්පුව කටේ තිබ්බාම එළියට කෙල ගන්න හොඳ නැහැ මේක පුළුවන් තරම් උරලා බඩට මේක ඇතුළට ගන්න ඕනේ කියලා ඒ ළමයා දන්නවා ඒ ටික. කිරි බෝතලේ කටට තියලා කිරි බොන්න උගන්නන කිසිම දෙමව්පියෙක් නැහැ නේද මේ ලෝකේ? සූප්පුව කටට තිබ්බ ගමන් ඉපදිච්ච දරුවා දන්නවා මේක අනිවාර්යෙන් බොන්න ඕනේ නම් ඒ දරුවටත් යමක් තේරෙනවා. අපේ වයස අවුරුදු 40 50 60 70 වෙලා මේ පුංචි දේවත් අපට තේරෙන්නේ නැහනේ. බලන්න අර දරුවා මොකවත් දන්නේ නැහැ. ඇස්වත් හරියට අරගන්න බැබයි සූප්පුව කටට තිබ්බාම මේක බොන જાතිය මේක බොන්න ඕනේ. කටට එනකොට මේක গিলින්න ඕනේ. බලන්න කොච්චර දැනුමක් තියනවද කියලා පුංචි ළමයාට. රාගික දේවල් කල්පනා වෙනකොට මගේ සිත අපිරිසිදු වෙනවා. කෙලෙස් වලින් මං මත් වෙනවා. රාගෙන් දැවෙනවා. මේ හේතුව නිසා නැවත නැවත මං රාග චරිතයක් කළා ලෝකේ ඉපදිලා දුක් වෙනවා. අර පොඩි ළමයාට තියෙන දැනුමවත් නැහනේ. ඒ ළමයාට වැසිකිලි කැසිකිලි යන්න ඕනේ. මේවා ආවල් තැන් වලට ගිහිල්ලයි ඒ පිරිසිදු කරගන්න ඕනේ කියන ඒ දැනුම නැති වුණත් බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ දැනුමක් තියෙනවද? කුමක් කුමන විදියට කළ යුතුද? ඒක නිවැරදි ලෙස කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි නිවැරදි දේ දන්නේ නැද්ද? මේ හැම දෙයක් තුළම තියෙන දුක කියලා අපි දන්නේ නැද්ද? හැම දෙයක් තුළම තියෙන්නේ ඉපදීමක් කියලා අපි දන්නේ නැද්ද? දැන දැනත් නැවත නැවත රෑ වැටිච්ච වෙලේ කොහොමද දන්නේ වැටුනේ කියලා ඒක නැවත අත්දැකීම් ලබන්න දවල් වැටෙන්නේත් නැද්ද අපි? කුණුගොඩ කියලා අපි දැනගත්තාම ගඳයි කියලා දැනගත්තාම අපි හිඹලා බලනවා. සමහර අය ඉන්නෝ අරියට දාඩිය ගඳයි. ඒ අඳුන් ටික ගලවලා නැවත හිඹලා බලන ඒ කමිසය ඇයි ඒ ඉඹලා බලන්නේ ඒ දහඩිය ගඳට හරි කැමති. සමහර කට්ටිය තමන්ගේ කය හොඳට කසලා හිඹලා බලනවා. මොකද ඒ ගඳට එයා කැමති. මෙන්න මේ වගේ ඒ සත්ව කුලවල ඉන්න ඒ තිරිසන් සත්තුන්ගේ ගුණ නෙමෙයිද දැන් අපේ ජීවිතයේ තියෙන්නේ? අපි දන්නවා මේ රාගය කියන එක හරි ගඳයි. දේශේ කිනක වෛරේ කිනක ගඳයි. නමුත් ඒක නැවත නැවත විඳින්නේ නැද්ද? සිතවිලි වලින් පවා ඒකේ සුවඳ අපි විඳින්නේ නැද්ද? ඒ කියන්නේ අපි මේ ගඳ කියලා දැනගෙනත් ඉබින්ද කැමති. ගඳයි කියලා දැනගෙනත් ඒක විඳින්ද කැමති. මෙන්න මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හයම අපි විද්‍යාවට පාදනවා නම් විද්‍යාව තුළ ජීවත් වෙනවා නම් සෑම මොහොතක් ගානේ විද්‍යාවම අපි දකිනවා නම් ඒ තුළ සංගවිච්ච විද්‍යාව උපදව ගන්නවා නම් පාදනවා නම් ඒ සෑම වැඩක් කරන ඒ සෑම වැඩකම නිරත වෙන ඒ සියලුම දෙනා පැවිද්දන් වශයෙන් තමයි සලකන්නේ. මොකද්ද ඒ පැවිදිකම තුළ තියෙන්නේ? එයා විද්‍යාවට පෑදෙන කෙනෙක්, විද්‍යාව පාද ගන්න කෙනෙක්, විද්‍යාව පාද ගන්න වෑයම් කරන කෙනෙක්. මේ සියලුම දෙනා පැවිද්දෝ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ පැවිදිකම කළාද? අපි තාමත් මේ පැවිද්දා කියන ඒ ස්ථානයේ සිටිනවද කියලා බැලුවාම අපටම ලැජ්ජයි නේද? අපේ පැවිදිකම මෙන්න මේ වගේ තත්ත්වයක තියෙන්නේ. එහෙනම් අපි අපේ ජීවිතය තුළ පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ, කමඨාණක් ලෙස වඩන්නට ඕනේ, ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුළ විද්‍යාවට පෑදෙන මානසිකත්වය හදන්න. අවිද්‍යාව දකින්නකොට ඒක ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඇයි ඒවා අනුමත කළාම ඒවා ඥානගත වෙනවා, තැම්පත් වෙනවා, නැවත නැවත අපි අවිද්‍යා ලෝකයේ, කාම ලෝකයේ ඉපදෙනවා. එහෙනම් මගේ ඇස මම විද්‍යාවට පාදන්න ඕනේ. මෙච්චර කාලෙ මම පාදගෙන තින්නේ අවිද්‍යාවට. ඒ නිසා ලෝභයෙන් දැක්කා, රාගයෙන් දැක්කා, ද්වේෂයෙන් දැක්කා, මෝහයෙන් දැක්කා. ඇත්තනේ නම් මේ වෙනකොටත් මං ඉපදිලා නේ. මට අනන්ත අප්‍රමාණ දුක් විඳින්න මේ වෙනකොටත් හේතු සැකසিলা නේ. මෙන්න මේ කාරණාව දැනගෙන, මේක ප්‍රඥාවෙන් වටහාගෙන අපගේ ඇස් දෙක විද්‍යාවට පෑදෙන ඇස් දෙකක් බවට පත් වෙන්න ඕනේ. අපේ කන් දෙක මෙච්චර කාලයක් අපි රාගික දේවල්, ලෝභසාගත දේවල්, තෘෂ්ණාසහිත දේවල් ශ්‍රවණය කරන්න, මතක තියාගන්න උත්සාහ කරන්න ඇති. අදහිඳලා විද්‍යාවට පෑදෙන කන් දෙකක් තියන්නට ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. කමඨාන් ශ්‍රවණය කරන්නට ඕනේ. ධර්මයේ පමණ සාකච්ඡා කරන්නට ඕනේ. මේ විදිහට මේ ආයතන වෙනස් කරන්නට ඕනේ. එතකොටයි අපිට පැවිද්ද පිහිටන්නේ. නැත්තම් කොච්චර පැවිද්දෙක් කියලා අපි කිව්වත් පැවිද්දක් අපි තුලත් නැහැ. පැවිද්දක් අපේ විඥානයේ පිහිටලත් නැහැ. අපි ලබාපු මිනිසත් භවයේ මොනතරම් දුර්වල තැනකද අපි ඉඳලා තියෙන්නේ. අපේ වචනවල මොනතරම් අවිද්‍යාවෙන් දේවල් කතා කරනවද? විද්‍යාවෙන් කිසිම මොහතක කතා කරන්නේ නැහනේ. විනය දැම්මා, සීලය දැම්මා, නීති රීති දැම්මා, දඬුවනුත් කළා. කිසිම මොහතක හදන්න බැරි තත්ත්වයක් නේද අද සමාජය ඇවිල්ලා තියෙන්නේ. දෙතිස් කතා වලින් වැළකිච්ච කෙනෙක් ඉන්නවද? පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප මුසාවාද වලින් වැළකිච්ච කෙනෙක් ඉන්නවද පෘථුජන ලෝකයේ තුල? එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි කතා කළේ මේවනම් අපි පැවිද්ද නෙමෙයි කරලා තියෙන්නේ, නොපැවිද්දම්. විද්‍යාවට පාදින්න ඕනේ දිව වචනය අපි පාදලා තින්නේ අවිද්‍යාවට. එහෙනම් අපේ චරිතයේත් මේ වගේ අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. අවිද්‍යාව සරණ යන මේ හැම දෝෂයක්ම නිවැරදි කරන්නට ඕනේ. අපේ සිතිවිලි වල මොනතරම් කෙලස් තියනවද, සිතිවිලි වල මොනතරම් දෝෂ තියනවද, ඒ සෑම දෝෂයක්ම නිවැරදි කරන්නට ඕනේ. දැන් මෙතන මේ අවස්ථාවේ මේක නිවැරදි කළේ නැත්නම් අපේ ජීවිත කාලය පුරාවටම අපි පැවිද්දෙක් වෙන්නේ නැහැ. කවදරි දවසක අපට නැවත මේ සංසාරේ ඉපදෙන්න වෙනවා, තිරිසන් ලෝකයක, പ്രേත භූත ලෝකයක. ඇයි අපි පැවිද්ද කියලා ලෝකයට පෙන්නලා ඒක තුළින් අපි විශාල ප්‍රත්‍යක් ගත්තාම, ඒක තුළින් අපේ ජීවිතයේ සුඛෝපභෝගී කළාම, යාන වාහන අරගෙන සැපවත් ජීවිතයක් ගත කළාම, මේ අහිංසක මිනිස්සු අපේ පැවිදිකමට පෑදිලා දෙන්නේ. පැවිදිකමකුත් නැහැ, එහෙම එකක් මේ පීචලත් නැහැ. එතකොට මේ ඔක්කොම වංචාවට අහුවෙන්නේ නැද්ද? ඔරකමට අහුවෙන්නේ නැද්ද? මංකොල්ලට අහුවෙන්නේ නැද්ද? එහෙනම් අපේ ජීවිතය මීට වඩා භයානක තත්යකට තමයි ගින් කෙලවර වෙන්නේ. පැවිද්දා විද්‍යාවට පෑදෙනවා නම් එයා යකඩ ගොඩවල් වලට පෑදෙන්නේ නැහැ, ගොඩනැගිලි වලට පෑදෙන්නේ නැහැ, මිනිසුන්ගේ මේ මුදල් කින කොළ කෑලි වලට පෑදෙන්නේ නැහැ, මිල මුල මුදල් රත්තරන් රිදී වලට පෑදෙන්නේ නැහැ. මණික් ගලත් කළු ගලත් එක වාගේ. හේතුව එයා මණික් සරණ යන්නේ, මැනික් නඩත්තු කරන්න, ඒවා පෙට්ටගම් වල දාගෙන ආරස්සා කරන්න. හේතුව පැවිද්දා විද්‍යාවට පෑදෙන කෙනා, විද්‍යාව පාද ගන්න කෙනා. ඒ විද්‍යාව පාදන කෙනා, විද්‍යාවට පෑදෙන කෙනා කවදාවත් මේ වගේ දේවල් කරන්නේ. මේ හැම දෙයක් තුළින්ම තියෙන්නේ අවිද්‍යාවක්, පැවත්මක්, දුකක්. එහෙනම් අපේ ජීවිතවල අපිත් මෙන්න මේ වගේ දේවල් නඩත්තු කරනවා නම් අපි කරන්නේ පැවිදිකමක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක පිළිගන්න නියතමානි වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතවල වර්තමාන තත්ත්වය අපි තේරුම් ගත්තා. අපි ජීවත් වෙන අපේ ජීවන රටාව අපට වැටහුණා. එහෙනම් අදින් පස්සේ පැවිද්දා කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ අපේ ඔළුවේ හොඳට මතක තියෙන්න ඕනේ. පැවිද්දා කියන්නේ මෙන්න මේ වගේ චරිතයක්. අපේ පැවිදි ජීවිතය තුළ අනිවාර්යයෙන්ම විද්‍යාවට පෑදෙන ඒ ගුණය කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. ඇස කන දිව නාසය සමසිත පුණුව ලබන්නට ඕනේ විද්‍යාවට පෑදෙන්න. එතකොට අපි පැවිද්දා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ මේ දෙනු ලබන සෑම වචනයක් තුළම විශාල ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි දැනගන්නට ඕනේ. අපි කියනවා ශාසනයේ මහණෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ අමතනවා මහණෙනි කියලා. කවුද මේ මහණා කියලා කියන්නේ? මාහන පිළිපදින්නා. තථාගතයන් වහන්සේගේ නිර්වාණ අණ පිළිපදින්නා. විමුක්තියේ අණ පිළිපදින්නා. සියලු කෙලෙස් වලින් නිදාසීමේ අණ පිළිපදින්නා. එයාට තමයි කියන්නේ මහණා කියලා. මාහන පිළිපදින්නා. එහෙනම් අපේ ජීවිතවල මහානකමක් තිබිලා තියෙනවද? විමුක්තිය පිළිබඳ යන පිළිපදිනවද? ශික්ෂා පිළිපදිනවද? විනය පිළිපදිනවද? තථාගතයන් වහන්සේ දාපු විනයවත් අපිට පිළිපදින්න බැරි නම් අපි ළඟ මොන මානකමක්ද? උන්වහන්සේ දේශනා කරපු විනයවත් අපි පිළිපදින්නේ නැත්නම්, ඒ ශික්ෂා පදවලට අනුව අපි ජීවත් වෙන්නේ නැත්නම් අපි කිසිම අනක් පිළිපදින්නේ නැහැ. එහෙනම් අපි මානෙක් නෙමෙයි. අපිට ඕන විදිහට අපි කරුණාකාරණ අදා ගන්නවා. ජාතරූප කියලා එකක් තිබුණාම අපි දන්නවා මේ ජාතරූප වලින් මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ කියලා. එහෙනම් අපි මොනවද කරන්නේ? ඒවා වෙන වෙන ක්‍රම වලින් බඩමුට්ටු වලින් ගන්න නැද්ද? එහෙනම් ගරු භාණ්ඩ කියලා, වටිනා භාණ්ඩ කියලා, අනන්ත අප්‍රමාණ බව භාණ්ඩ කියලා අපි හරගෙන එකතු කර ගන්නවා කියන්නේ දැනුත් වත්කමක් නේද වැඩි වෙලා තියෙන්නේ? ජාතරූපෝලින් ඇතිවෙන්නේ වත්කමක් නම්, මේ භාණ්ඩවලිනුත් ඇති වෙලා තින්නේ වත්කමක් නම්, ඉතින් සල්ලි ගත්තත් බඩමුට්ටු ගත්තත් දෙකම එකයිනේ. දැන් අල්ලසක් කියලා කියනකොට මුදල්ම ගන්න ඕනේද? බඩමුට්ටුවක් මොනාරි ගත්තාම, ඉඩමක් ගත්තාම ඒකත් ඉතින් ඒකක් තමයි. එහෙනම් අපි ජාතරූප කියලා කෙලින්ම මුදල් ගන්න නැහැ, කෙලින්ම රත්තරන් රිදී ගන්න නැහැ. ඒකට වටිනා බඩමුට්ටු ගන්නවා, ලක්ෂයක් වටිනා සිවුරක් ගන්නවා, ලක්ෂ අයමාරක් වටිනා රිදී පාත්‍රයක් ගන්නවා, ලක්ෂ 500ක් විතර වටිනා සේනාසනයක් ගන්නවා. දැන් මොකද්ද වෙලා තින්නේ අපේ ජීවිතේ? අපි මේ ජාතරූප කියන එක මුදල් වලින් ගත්තේ නැහැ, මුතුමැණික් වලින් ගත්තේ නැහැ. ඒ ආ වටිනා වත්කමක් දැන් අපි ළඟ තියෙනවා නම් අපිත් වක්‍රෝ මේ ජාතරූප තමයි නඩත්තු කරන්නේ. මේක තේරිලා නැහැ. එනා යම්කිසි විනයක විකාලය කියලා තියෙනවා නම් ඒක දාලා තින්නේ භාග්‍යතුන් වහන්සේ නම්. ඒකට විරුද්ධ වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. තවත් කෙනෙක් එන්න ඕනේ, එයා තථාගත වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක වෙනස් කරන්න පුළුවන්. එහෙනම් කිසිම ගුණයක් නැතුව, කිසිම මාර්ගඵල ඥානයක් නැතුව, පුතුජන ස්වභාවයෙන් ඉන්න මම, ලෝභදේශ මෝහවලට මෙච්චර අවුලා ඉන්න මම, තථාගත සම්මා සම්බුද්ධ ඥානෙන් දාපු ශික්ෂාපදේ වෙනස් කරනවා නම් ඕවා රකින්න ඕනේ නැහැ. ඕවා කාලා බීලා ඉන්න ඕනේ. කෝ නොබා නොකා නොබී ඉඳලා රාත්‍රිච්ච කෙනෙක් ඉන්නවද? එහෙනම් කාලා බීලා මේක වඩන්න ඕනේ කියලා අපි ඒ විනේසේකියා වෙනස් කරනවායි කියලා කියන්නේ ඒ මා අනදුන්න, ඒ අනදුන්න තනන් වහන්සේගේ අනපිලිපදින්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි නිර්වාණ අනපිලිපදින්නේ නැත්තම්, අපේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනපිළිපදින් නැත්නම් අපි ළඟ මොන මහණකමක්ද? කිසිම හණක් නැහැනේ එයා තුල පිළිපදින්න. එයා අනකට එකඟ නැහැනේ. අනට කීකරු නැහැනේ. අනට කීකරු නැත්නම්, එකඟ නැත්නම් කිසිම අනක් එයා පිළිපදින්නෙත් නැත්නම් එයා මොන මහණෙක්ද? එයාට ති මානකම කුමක්ද? මේක වෙන්න පුළුවන් සමහර විට අපි ජීවත් වෙන අපේ වර්තමාන ජීවිතය මේක නිවැරදි කරගන්නට අවශ්‍යයි. එහෙනම් මහානා කියලා කියන්නේ අපේ ජීවිත කාලයේ පුරාවටම නිර්වාණ හනපිලිපදින්නට ඕනේ, තථාගතයන් වහන්සේගේ හනපිලිපදින්නට ඕනේ. ඒ විනේසේකියා වලට කර්මකාරණා පාදන්න යන්නේ නැහැ. බුදුහාඳුරන්ට උපදෙස් දෙන්න අපි කවුද? භාග්‍යවත් වහන්සේ මේක දේශනා කරලා තිනන්න ආවල් කාලයට සාපේක්ෂ මේක මේ කාලෙට ගැලපෙන දැන් බුදුහාඳුරන්ට නෙමෙයි දේ උපදෙස් දෙන්නේ. එයා බුදුහාඳුරන්ගේ ගුරුවරු වෙලා. ඒ කියන්නේ සර්වඥතා ඥාණයට වඩා යාට තේරෙනවා කියන එක නේද මේ කියන්න හදන්නේ. ඒ නිසානේ එයා විනය වෙනස් කරන්නේ, සේකියා වෙනස් කරන්නේ. එහෙනම් කිසිම දෙයක් අපට වෙනස් කරන්න අයිතියක් නැහැ. අපට තියෙන එකම අයිතිය පිළිපදින්න සාදුකාරය දීලා එකඟ වෙන්න විතරයි අපට අයිතිය තින්නේ. හේතු එක කියපු කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, තුන් ලෝකාග්‍ර වූ තථාගත කෙනෙක්. ඒ ඥානීය කුමක්ද කියලා හිතන්නවත් අපට ප්‍රඥාවක් නැත්නම් ඒ ඥානෙට යමක් වැටහිලා යමක් දේශනා කළා නම් අපි කවුද ඒව සාකච්ඡා කරලා වෙනස් කරන්න? අපි කවුද ඒක වෙනස් කරලා ලෝකෙට දේශනා කරන්න? අපට තියෙන අයිතිය මොකද්ද ඒක වෙනස් කරන්න, ඒක වෙනස් කරලා මිනිසුන්ට පාදලා දෙන්න? එහෙනම් මේ ලෝකේ අපි කරලා තියෙන අන පිළිපදින එක නෙමෙයි, අනවලට පිටුපාන එක. එහෙනම් මෙච්චර කාලයක් අපේ ජීවිතවල අපි කරලා තියෙන්නේ අනවලට කීකරු වෙන එක නෙමෙයි, ඒ සියලුම අනවලට අකීකරු වෙන එක. අපි අකීකරු පුත්‍රයෝ වෙලා සාසනේ මහණෙක් වෙන්න ඕනේ. එහෙනම් අපි වෙලා තින්නේ මොකද්ද? කිසිම අන පිළිපදින් නැති සම්පූර්ණ අකීකරු කෙනෙක් වෙලා. එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතයේ තියෙනවා නම් නිවැරදි කරගන්නට ඕනේ. බුදුවරුන්ගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච දේ තවත් බුදුවරයෙක්ගේ ප්‍රඥාවට විතරයි ගෝචර වෙන්නේ. එහෙනම් උන්වහන්සේ මේ භද්‍ර කලාපය ගැනම වර්තමාන අතීතයේ අනාගතයේ හොඳට ත්‍රිකාලයේ දැකලා දේශනා කරපු විනය මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න අයිතියක් නැහැ. එහෙම වෙනස් කරනවා නම් ඒ වෙනස් කිරීම නිසා ඇතිවෙන සෑම අකටයුත්තක්ම ඒ නිසා ඇතිවෙන සෑම පාප කර්මයක්ම අකුසලයක්ම එයාගේ නමට බැර වෙනවා. ඒ සේරම කර්මවල අයිතිකාරයා එයා. එයාට ඒකාන්ත වශයෙන් මේක ගෙවන්න වෙනවා නිවන් දකින්න කලින්. එහෙනම් අපේ ජීවිතවල අපි මානකම කරන්නට ඕනේ. මේ පේන සෑම දෙයක් තුළින්ම අපේ මානකම අපිට තියෙන්න ඕනේ. මොකද්ද? මගේ මානකම සද්ධර්මයේ කියන අනමම් පිළිපදිනවා, විමුක්තියේ අනපිලිපදිනවා, ඉපදීම නවත්තනවා කියන ඒ තථාගතයන් වහන්සේගේ පණිවිඩයේ අනතික පිළිපදිනවා, විනය පිළිපදිනවා, සේකියා පිළිපදිනවා, ඒ හැම ඒ කියන ඒ ගුණධර්මයක් තුළම මං ජීවත් වෙනවායි කියන ඒ අනතික පිළිපදිනවා. මෙන්න මේ විදිහට අපට පේන සෑම රූපයක් තුළින්ම බාහිර වස්තුවක් තුළින්ම මේ අන අපි පිළිපදිනවා නම් අපේ දිට්ඨියට අනුව අපි මහණෙන්. හැම වචනයක් තුළින්ම භාග්‍යතු වහන්සේ දේශනා කරපු අන ටික පිළිපදිනවා නම් අනිත් අය හොයන්නේ නැත්නම් තමන් ගැන විතරක් හොයා ගන්නවා නම් හැම දෙයක් තුළම තියෙන හේතුඵල ධමයක් නම් අපි දීපුවා නම් අපිට ලැබෙන්නේ හැම තැනම කර්මයක් නම් පරිසම් දෙන්නේ. මෙන්න මේක දකිනවා නම් එයා මා අනපිලිපදින මහණෙක්. මහා කියලා කිව්වේ නිර්වාණයට, රාහත් බෝධියට. එහෙනම් ඒ මහා කියන ඒ නිර්වාණය අනපිලිපදින්නා. එහෙනම් එයා මහණෙක් වෙනවා. කතා කරන හැම වචනයක් තුළින්ම විනය ආරක්ෂා වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සෑම ප්‍රතිපති ප්‍රතිපatti සීලයක්ම අපි තුල ආරක්ෂා වෙනවා නම් ඒ ආරක්ෂා වෙන සෑම ප්‍රතිපatti සීලයක් විනයක් තුළින් දැන් අපේ වචන වලින් අපි මහණෙක් වෙලා නේද? මොනතරම් වත්පිළිවෙත් දේශනා කරලා තියෙනවද, විනය දේශනා කරලා තියෙනවද, චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙල භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවද? අපේ චරිතයේ දුර්වලකම් කොච්චරද? මාස 3ක් එක තැන ඉන්න බෑ, ඒ තරම් ඇවිදිනවා. රසවත් කෑම තියෙන තැන් ඔය ඔය ගිහලා කනවා. එන දිව පිනවන්න මාන වෙලා තින්නේ. එයා මාහන පිළිපදින කෙනෙක් නෙමෙයි, එයා රස පිළිපදින කෙනෙක්. ලස්සන සේනාසන ඔය ඔය ඇවිදිනවා නම් එයා කය පිනවන කෙනෙක්, ස්පර්ශය පිනවන කෙනෙක්, මාහන පිළිපදින කෙනෙක් නෙමෙයි. කිසිම ගුරුවරයෙක් යටතේ ඉන්නේ නැත්තම් ගුරුවරයෙකුට කීකරු වෙන්නේ නැති කෙනා තුළ මොන මහනකමක්ද? වැඩිහිටියෙක්ද කීකරු වෙන්නේ නැත්නම් එයා තුල තියෙන මානකම කුමක්ද? සේනාසනයක විහාරස්ථානයක තියෙන නීති රීති, එතන තියෙන ස්ථාන විනය පිළිපදින්න බැරි නම් එයා තුල තියෙන මොන මානකමක්ද? හේතුව නිර්වාණයට තියෙන විනය ඒ වත්පිළිවෙත ඊට වඩා ගැඹුරු නෙමෙයිද? එනම් ස්ථානයක තියෙන පැවැත්මට තියෙන එකවත් එයාට රක ගන්න බැරි නම් නොපැවැත්මට තියෙන දේ කොහමද රකින්නේ? එනම් අපේ ජීවිතවල අපි කරන තරමක් කරලා තින්නේ මහානකම නෙමෙයි, නැවත සංසාරයේ දුක ඉපදෙන පුතුජනකමක් අපි කරලා තියෙන්නේ. එනම් දැන් ඉඳලා අපි මහානකම කරන්නට ඕනේ. සාසනයේ සෑම වචනයක් තුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පණිවිඩයක් තියෙනවා. අපි සමහර අය කද්දියා දැකලා අපි කියන හාඳුරුව වඩිනවා කියලා. මොකද්ද මේ හාඳුරුව කියලා කියන්නේ? අපේ ජීවිතල කෙත්වතු අපි දැකලා නැද්ද? වෙල් දැකලා නැද්ද? ඒවට වටිනා කරන බිත්තර වී දාන්න අපට අවශ්‍යතාවයක් ඇති වුණාම, ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය වුණාම, ඉස්සෙල්ලාම අපි කරන්නේ වල් පැලටි ටික ඔක්කොම විනාශ කරන එක නේද? පොළව ආලා ඒ පස පෙරලනවා. ඒ සේරම වල් පැලටික යට යවලා තම්බලා ඒවා පුච්චලා ඒවා මරලා දානවා. එම නැත්තම් විනාශ කරලා තියනවා. ඒකට කියනවා වල් මර්ධනය කියලා. එහෙනම් අපි මේ පොළව කැණීම් කරලා අඟල් 6ක් 8ක් විතර හරලා පස සම්පූර්ණයෙන් අනිත් පැත්තට කන පිට පෙරලලා මේ තින සේරම වල් බැල ටිකන් විනාශ කරනවා නේද? මේකට කියනවා ආනවයි කියලා. මොකද්ද මේ ආනවයි කියලා කියන්නේ? වල් ටික ඔක්කොම විනාශ කරනවා. එහෙනම් උඩුකුරු යටට මාරු කරනවා, පටිසෝතගාමි කරනවා. උඩ තින කට්ටිය යට යවනවා, යට තින කට්ටිය උඩට ගන්නවා. එතකොට මේගොල්ලෝ තැඹිල මැරෙනවා. එහෙනම් අපට අවශ්‍ය දේ වපුර ගන්න, වටිනා කරන ඒ බීජය තැම්පත් කරන්න සුදුසු පොළොවක් බවට පත් වෙනවා. එහෙනම් මේ විදියට වල් මර්ධනය කරන, ඒකේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන, කුණු ගොඩ වල් ඉවත් කරන ක්‍රමවේදයක් තමයි මේ අහනවා කියලා කියන්නේ. ඒකයි මේ ආමු දුරු කරනවා කියලා කියන්නේ, ආමු දුරුවෝ. එහෙනම් අපේ ජීවිතවල ලෝභ දේශ මොහ කියන මේ වල් පැලැටි නැද්ද? අනන්ත අප්‍රමාණ කෙලෙස් නැද්ද? කාන්තාවක් දකින්න බෑ, බඳගන්න හදනවා. ගෙයක් දොරක් දකින්න බෑ, යානයක් වාහනයක් දකින්න බෑ, අපි ඒක අයිති කරගන්න හදනවා. හතුරෙක් දකින්න බෑ, පස්සෙන් පන්නගෙන ගිහින් මරන්න හදනවා. රසක් දැනෙන්න බෑ, සුවඳක් දැනෙන්න බෑ, ස්පර්ශයක් දැනෙනවා, මත් වෙලා හිටගෙන ඉන්නවා. එහෙනම් මේවා අපි දුරු කරන්න ඕන නේද? මේ කෙලෙස් වලට තමයි මේ ආමු කියලා කිව්වේ. මේ කෙලස් ටික කුමක්ද කියලා තේරුම් අරගෙන එකින් එකට පරීක්ෂණ කරලා දුරු කරන කෙනා තමයි ආමු දුරු කරන කෙනා, ආමු දුරුවෝ කියලා කිව්වේ. එහෙනම් අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මිනිස්සු අපට හාමුදුරුවෝ කියලා කියනවා. හැබැයි අපි හාමුදුරු කරන්නේ පුළුවන් තරම් ආමු වැඩි කරනවා. අපේ ජීවිතවල තව තවත් වල් පැලැටි තියලා ඒවා නඩත්තු කරනවා, වතුර දාලා පොර දාලා වල් පැලැටි පැල කරනවා. කවුරු හරි පිළිබඳව ලෝභ අදහසක් තිබුණාම ඒ හාමුව දුරු කරන්නේ නැහැ. ඒ මිනිස්යාගේ එල්ලෙන දත් මොනවද කියලා බලලා සේරම දත් ටික ගලවන්න උත්සාහ කරන්නේ නැද්ද? ඒ මිනිස්යා ළඟ ගොඩාක් වත්කම් තියෙනවා. දැන් මේ මිනිස්යා වයසයි, දැන් හොඳ වැඩේ මෙයාව පාද ගන්න හොඳ අවස්ථාව කියලා අපි කියනවා. සර්වඥ ධාතුන් වහන්සේලා අපට හම්බෙලා තියෙනවා. දැන් අපි බෝධි රාජානන් වහන්සේ නමක් හිටවන්නට ඕනේ, චෛත්‍ය රාජානන් වහන්සේ නමක් අපි මෙතන හටවන්නට ඕනේ කියලා එයාගේ සේරම වත්කම් ටික දැන් අපේ නමට අරවගන්නේ නැද්ද? පොඩියට හදන්න පුළුවන්. ඇයි අඟල් දෙකක් තුනක් උසට දැන් බෝධියක් හදන්න බැරිද? අඟල් 3-4 උසට චෛත්‍යයක් හදන්න බැරිද? දැන් බුදුහාඳුරෝ මේක මේ එපා කියනවද? සර්වඥ ධාතුන් වහන්සේගේ ප්‍රමාණය අබහැටේ තරන්නම් අපට අඟල් 3ක චෛත්‍යයක් හොඳටම ඇති නේද? අපට ඇත්තේ ඇත්තටම රාජ ධාතුන් වහන්සේ ගම්මිරි සැටේ තරන්නම් අපට ඇත්තටම අඟල් 6ක චෛත්‍යයක් ඇති නේද? ඇයි 1,500ක එස්තමෙන්තුවක් කරන්නේ? ඇයි එතකොටනේ සේරම දේපොළ ටික පන්සලට ඇදිලා එන්නේ? සේරම වත්කම් ටික අපේ නමට බැර වෙන්නේ එහෙම බැර වෙන්න පුළුවන් විදියට තමයි 84,000 කුසයි. එතකොට කොත ඒක පළඳන්නේ තුසිතෙන් ඇවිල්ලා. ඇයි අපට ඉනිමන් කියන්න බෑ? ඒකට නැග්ගාම මිනිස්සුන්ට කලන්තය හැදෙනවා. ඒ තරම් උස එකක් හදනවා. ජීවිත කාලේ කවදාවත් ඒක ඇදිලා ඉවර වෙන්නේ නැහැ. ඒක ඇදිලා ඉවර වෙනකොට හදන සංගයාගේ ආයසත් ඉවරයි. ආයි ආමුදුරු කරන්නේ කොයිද? එයාට මේ අම්බෙච්ච දාහනේ වරඳ ගන්න වෙලා නැහැ. චෛත්‍යෙත් එක්ක මෙයාගේ මේ ආයස්කල්පේ ඉවරටම ඉවරයි. එහෙනම් මේක තමයි අපි ආමුදුරු කරනවයි කියලා අපි මේ ආපු ගමනේ කරලා තියෙන වැඩේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි ජීවත් වෙන වර්තමාන තත්ත්වය මේක වෙන්න පුළුවන්. අපේ කෙලෙස් ටික අපි දුරු කරන්නට ඕනේ. අපි කරලා තියෙන කෙලෙස් වැඩි කරන එක. ඉන්න කුටිය තුල තුන් සිවුරයි පාත්‍රයෙන් ඉඳලා කිසිම බඩමුට්ටුවක් ඇතුළට ගන්න නැතුව, බහු භාණ්ඩ වෙන්නේ නැතුව, අනවශ්‍ය විදිහට බඩමුට්ටු පිරෙන්නේ නැතුව අල්පේච්ඡව පිණ්ඩපාතෙන් යැපෙන්න ඕනේ භික්ෂුව. එයා තමයි ආමදුරුව කියලා කියන්නේ, ආමදුරු කරන කෙනා. හැබැයි වෙලා තියෙන්නේ එයාගේ ළඟම තව කුටියක් අදලා තියෙන. මොකද ගබඩා කුටිය. ඇයි අම්බෙන පිරිකර කුටිය තියන්න බෑ? ඒ තරම් අම්බෙනවා. එන්න ගබඩා කුටියක් ඇදුවා, සිවුරු කුටියක් ඇදුවා, පාත්‍ර කුටියක් ඇදුවා, සීනිතේකොළ කුටියක් ඇදුවා, සබන් කුටියකුත් ඇදුවා. අපිට මතකයි සේනාසනයක් තියෙනවා, වතුර පොම්ප මේ කුටියකුත් තියෙනවා. තියෙන්නේ එක සේනාසනයක්, ඉන්නේ හත් අට නම. හැබැයි පොම්ප තියෙනවා හතක් අටක් විතර. මොකද කියලා කිව්වම හම්බෙන හම්බෙන සේරම පොම්ප ටික ගොඩ ගන්නවා. දැන් පිරිකර වෙනකොට පොම්ප කුටියකුත් තියෙනවා. කරන්නේ මොකද්ද? පොම්ප ටිකයි ඒකට අදාළ බඩු ටිකයි බඩ ටිකයි ඒක එකතු කරන එක. දැන් ආමු දුරු වෙලාද? නැහැ, ආමු එකතු වෙලා. තියෙන වල්පල ටික හයින් කරලා බිත්තර වී ටික, ශ්‍රද්ධාව කියන බිත්තර වී වපුරන්න ඕනේ, කමඨාන කියන බිත්තර වී වපුරන්න ඕනේ, ප්‍රඥාව කියන බිත්තර වී වපුරන්න ඕනේ, දසපාරමිතා ගුණධර්ම මේවයි වපුරන්න තියෙන්නේ. මේව වපුරන්න විදියක් නැහැ. වජිරි ගොජිරි වෙල් මාළු ටික වපුරලා, කුප්පමේනියා වපුරලා, මේ ඇමතැනම නිදිකුම්බා වපුරලා, පය තියන්න බෑ, කටු හැනෙනවා. ඒ තරම් ඇමතැනම ප්‍රත්‍ය පිරිච්ච තැනම්. දැන් කොහමද අල්පේච්ච වෙන්නේ, ශුන්‍යාගාර වෙන්නේ? කොහමද මේ ටික අත්තරින්නේ? තියෙන ටික අත්තරින්න තමයි පැවිද්දට ආවේ. දැන් ඇවිල්ලා බලනකොට අර තිබුණා වාගේ සිය ගුණයක් ඇති වෙලා. එහෙනම් ඒ ටික අත්තරින්න බැරුව නම් මෙතනට ආවේ ඒ වගේ සිය ගුණයක් තියෙනවා කියලා. කියන්නේ මේ භද්‍ර කලාපය අත්තරින්න බෑ කියන එක නේද? පැවිද්දට එනකොට මොනවද ගෙනාවේ? අටපිරිකරක්. ඇයි පැවිද්දට ඒක විතරයි තිබුණේ? ගෙයක් අරන් ආවේ නැහැ, දොරක් අරන් ආවේ නැහැ, බඩමුට්ටු වත්කම් මොකවත් අරන් ආවේ නැහැ. ඇයි? අර තියෙන දේ අපේ නෙමෙයි, දෙමව්පියන්ගේ. ඒ ටිකත් අපට ප්‍රශ්නයක්, සසරෙන් එතර වෙන්න කියලා. ඒ අනුන්ගේ දේපළවල තියෙන ප්‍රශ්නවලට ඒව අත්හැරලා පැවිදි වෙලා දැන් තමන්ගේ නමට කෝටි ගානක දේපළ තියෙනවා. දැන් ටිකක් කල්පනා කරන්න, අම්මගේ තාත්තගේ ඉඩම අපට ප්‍රශ්නයක් වුණා රහත් වෙන්න, අයියාගේ අක්කගේ දේපළ ප්‍රශ්නයක් වුණා රහත් වෙන්න, ගෙදර තියෙන අනුන්ගේ බඩමුට්ටු අපට ප්‍රශ්නයක් වුණා රහත් වෙන්න. දැන් මේ තියෙන ඔක්කොම මගේ බඩමුට්ටු, මගේ ඉඩකඩ, මගේ නමින් තියෙන මේ ලිපි ලේඛන දැන් කොහොමද රහත් වෙන්නේ? ඒ කියන්නේ යා හාමු දුරු කරලා නැති හාමු එකතු කරලා. මේක වෙන්න පුළුවන් සමහර විට අපි ජීවත් වෙන අපේ ජීවිත තත්ත්වය, අපේ වර්තමාන ස්වභාවය. මේකෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් අපි මේ හාමු දුරු කරන්න ඕනේ, කෙලස් ටික අයින් කරන්නට ඕනේ. එහෙම අයින් කරන වැඩපිළිවෙල කරනවා නම්, එයා අයින් කරන උත්සාහයේ වැසෙනවා නම්, එයාට අපි හාඳුරුව කියලා වන්දනා කරන්නට ඕනේ. එයා ඒ වචනෙට සුදුසුකම් ලැබලා, හේතුව එයා රෑදවල් දෙකේ මාන්සි වෙනවා. එයා තුල තියෙන කෙලස් දුරු කරන්න එයා හාමු දුරු කරන්නේ. එහෙනම් බලන්න අපේ ජීවිතවල මේ කියන එක වචනයක්වත් අපට ගැලපෙන්නේ නැහනේ. සමහර අය ඇවිල්ලා දෝත් මුදින් දීලා පසඟ පිටව වැඳලා ස්වාමින් වහන්සේ පින්වත් ස්වාමිනී කියලා කතා කරනවා. කවුද මේ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ? ගීගදරට ගිහිල්ලා කවුද මේ ස්වාමියා කියලා කිව්වම ඒ බිරිය කියනවා මගේ මහත්තයා කියලා. ඇයි? මේ ගෙදර මූලිකයාට, ප්‍රධානියාට තමයි ස්වාමියා කියලා කියන්නේ. එහෙනම් යම්කිසි ගමක ස්වාමියා කියලා කියන්නේ කවුද? ගාමසේවක නෙමෙයිද? දිසාපතිතුමා නෙමෙයිද? එහෙම නැත්නම් ඒ ඉන්න ප්‍රධාන උපාසකයා නෙමෙයිද? එහෙනම් ඇයි ඒ ස්වාමියා කියලා කියන්නේ? යා එතන ප්‍රධානියා. එහෙනම් යමෙක් අපට ස්වාමින් වහන්සේ කියලා හමතන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ, ඇස කන දිව නාසය සම කියලා කියන මේ ආයතන වල පාලකයා මම වෙලා, මේ කිසිම ආයතනයකට යාට ඕන විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ. සේනම ටික මගේ පාලනේ යටතේ තියෙන දසමාර සේනාව පාලනය කරපු ස්වාමිත්වය ලැබපු කෙනා. ඒකයි ස්වාමින් වහන්සේ කියලා කියන්නේ. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හයේ ස්වාමියායා. එහෙනම් අපේ ආයතනවල ස්වාමිත්වය අපට ලැබිලා තියෙනවද? ගෘහමූලිකයා ස්වාමියා කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි හැමදාම ගෑනු මනුස්සයගේ වළං වලින් ගුටි කනවා. හැමදාම ටොකු කනවා. ඇයි? එතන ස්වාමියා එයා නෙමේ බිරිය. තවත් ගෙදරට ගියාම එතන ස්වාමියෙක් ඉන්නවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලනවා. එතන පාලනය ගෙනියන්නේ සම්පූර්ණ ලේලි. ලේලි යන්න කතා කරනවා. එහෙනම් ඒ ලේලිට ඒගොල්ලෝ හීලා වෙලා දෙන දෙයක් කාලා ඉන්නවා. බලනකොට මෙතන ස්වාමියා එයා නෙමේ ලේලි. කියන විදිහට ඉන්න ඕනේ දෙන දෙය කන්නොත් නැත්තම් ලෙලි ගාලා තමයි අතරින්නේ. එච්චර සැරයි එයා. එහෙනම් ඒ විදිහට අපේ ජීවිතවලත් යම් යම් ප්‍රශ්න ගැටළු වලට පාලනය වෙනවා නම් අපේ ස්වාමියා කවුද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. තවත් ගෙදරට ගියාම එතන ඒ ස්වාමි පුරුෂයාත් එතන ස්වාමියා නෙමෙයි. එයාගේ බිරියත් ස්වාමියා නෙමෙයි. එතන ඒ දුව බැඳපු බෑන තමයි ස්වාමියා. සම්පූර්ණ ස්වාමින් කියන අයිතියට ලැබිලා මූලිකයා වෙලා සේරම දේපල ටික පාලනය කරනවා. ඇයි මේ බෑනට මේ මුල් තැන දුන්නේ කියලා බැලුවාම උදේන්දර රෑ වෙනකන් අපිට බයිනවා. වැරදෙන්න බෑ. හොඳ කෙරුවත් බයිනවා, නරක කෙරුවත් බයිනවා. දැනලා දැනලා ඒ බෑන කොච්චර දේශේස්ත්‍රද කියලා කිව්වොත් මේ මිනිස්සේ මනුස්සයට වචනයක්වත් කියන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල ඇස අපිව පාලනය කරනවා නම් අපේ ස්වාමී අපේ ඇස, අපේ කය, අපේ සම්පූර්ණ සිත අපේ පාලනය කරන්නේ අපේ වාචාලකම නම් අපේ දිව නේද අපේ මේ කයේ ස්වාමියා. අපේ පරුස වාච පිසුන වාච සම්පප්පලාප නම් අපිව පාලනය කරන්නේ මේ බබයක් විතර ඔස තියෙන මේ කයේ ස්වාමියා. අපේ කට පුළුවන් තරම් අසංවරව ඇසිරෙනවා නම්, අසංවරව ජීවත් වෙනවා නම්, මාන්නයෙන් අපි කටයුතු කරනවා නම් මේ අසංවර භාවයේ මේ කයේ ස්වභාවය නේද මේ කයේ ස්වාමියා බවට පත් වෙලා තියෙන්නේ. ගොඩාක් අයගේ ජීවිතයේ ස්වාමියා රාගය හේතුව දවසේ පැය 24ම එයා ජීවත් වෙන්නේ රාගයට යටත් වෙලා. රාගය පාලනය කරන අර ලේලිගේ පාලනය කරන වාගේ අඹුවා ස්වාමි පුරුෂයා දරුවත් පාලනය කරන වාගේ අර කොයදෝ ඉඳලා ආපු බෑන සේරම දේපල ටිකයි ඒ බිරියයි අම්මයි තාත්තයි පාලනය කරන වාගේ සමහර අයගේ රාගය එයාගේ මුළු ජීවිතෙම පාලනය කරනවා. එයාගේ ස්වාමියා එයාගේ රාගය සමහර අය අවු වෙන හැම දෙම එකතු කරනවා. අවු වෙන හැම දෙම අයිති කරගන්නවා. තව තවත් පෝසත් වෙන්න වේසෙනවා. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ ස්වාමියා ලෝභය. ඇරෙන්න බෑ. තරහා යනවා, දුන්නොත් තරහා යනවා, ගත්තත් තරහා යනවා. නිතරම කතා කරන්නේ ද්වේෂ සාගතෙන්. එයාගේ ස්වාමියා ද්වේෂය. සමහර අයගේ ජීවිතයේ ස්වාමියා මාන්‍ය. එයාගේ මාන්‍යතරම් මේ ලෝකෙ මොකවත් වටින්නේ නැහැ. ඇයි? එයා හොඳ පෙළපතක ඉපදුනාලු. එයා හොඳ પરම්පරාවෙන් පැවතගෙන එනවලු. ඒකින මාන්‍ය නිසා එයාගේ ස්වාමියා දැන් එයාගේ මාන්‍ය. අඩුකුලේ කට්ටියත් එක කතා කරන්නේ නැහැ. හැබැයි ඒ කට්ටිය බේත් දුන්නාම බොනවා. ඇයි? දොස්තර මාත්‍යා දැන් අඩුකුලේ කියලා බේත් නොබීතියම මැරෙනවනේ. අඩුකුලේ කට්ටිය තමයි පාරවල් දාලා තිනේ. නං 이르දි වල උඩින් යන්න එපාය. අඩුකුලේ කට්ටිය දාන පාර යන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සුත් එක කතා කරන්න කැමති නෑ. දැන් හෝටලෙට ගියාම උයන කට්ටිය කුසිය කට්ටියක ඔක්කොම උප්පැන්න බැලුවද කෑම කන්න කලින්? එහෙනම් ඒ කට්ටිය උයන කෑම බීමත් කන්න පුළුවන්. හැබැයි ඒ කට්ටියත් එක ගනුදෙනු කරන්න බෑ. බලන්නකෝ එයාගේ මාන්නිය කියන ස්වාමියා මොනතරම් එයාව මුලා කරලාද කියලා. දැන් අපි දාගෙන ඉන්න සරපුව වැඩිකුලේ කට්ටිය අදපු එකක්ද? ඇඳගෙන ඉන්න හැඳුම වැඩිකුලේ කට්ටිය අදපු එකක්ද? අපේ ඉසබාන කෙනා වැඩිකුලේ කෙනෙක්ද? අපට බේතේ දෙන ආගන්තුක සත්කාර කරන සියලුම කට්ටිය වැඩිකුලේ කට්ටියද? අපි පරිභෝජනය කරන වළම්පියන් කෝප මුට්ටු ඒ කොට්ට පැදි ඇතිරිලි ඒ කියන සේරම පාපිසේ ඉඳලා අපේ ගෙවල් වලට ගත්ත ගල්වැලි සිමෙන්ති ඉඳලා සේරම කට්ටිය සේරම දේවල් දීලා තින්නේ ඔක්කොම වැඩිකුලේ කට්ටියද? මේ ඔක්කොම දේවල් දීලා තින්නේ අඩුකුලේ කට්ටිය නේද? ගේ හදපු බාසුන්නේ අඩුකුලේ. හැබැයි එයාට ඇතුළට එන්න දෙන්නේ නැහැ. හැබැයි එයා හදපු ගේ තුල සන්තෝෂෙන් ඉන්නවා. මෙට්ටේ හදපු කෙනා, මෙට්ටේ මාපු කෙනා, ඒකට ඇඳ ඇතිරිලි මාපු කෙනා, ඒකට කොට්ටවුර මාපු කෙනා, අඩුකුලි. හැබැයි ඒකේ හොඳට ඔළුව තියන්න නිදාගන්න පුළුවන්. හැබැයි එයා ළඟින් යනකොට ඇඟට වැදුනා නම් හැවද්දසනවා, අඩුකුලේ මිනිස්සේ ඇඟට වැදුනා, අඩුකුලේ මිනිස්සේ ගේ ඇතුළට ආවා. හැබැයි එයා උයල දීපයක රස කර කර කනවා, ඇඟිලිත් එක්ක ලෙව කනවා. මොකද්ද තමන්ගේ තියෙන කුලය? මාන්‍ය තමන් පාලනය කරනවා. තමන්ගේ ස්වාමියා, තමන්ගේ මාන්‍ය, උඩඟුකම, ආංකාරකම, මේ පොඩි දේවල් තේරුම් ගන්න බැරි නම් මොකද්ද තමන්ගේ මිනිසත්කමේ වටිනාකම? තමන්ට වඩා සත්තු මොන තරම් ශ්‍රේෂ්ඨද? බල්ලට දීලා බලන කිසිම කුලයක් කාන්නේ. ටක්ගල ගියා ඉමල බැලුවා, කන්න සුදුසු නා සේරම ටික කාලා දැම්මා. එහෙනම් සතෙකුට තියෙන ගුණවත් අපට නෑනේ මෙච්චර දියුණු වෙලා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ කියන සෑම ගුණයක් තුළින්ම අපි කල්පනා කරලා බලන්න ඕනේ මම ඉන්නේ කොතනද කියන එක. එහෙනම් අපේ ඒ නිලයට අනුව, තනතුරට අනුව ඒ සුදුසු රාජකාරියක් අපෙන් වෙනවද? අපි ජීවත් වෙන ජීවිතයට ගැළපෙන එකක් අපි කරනවද, නොගැළපෙන එකක් කරනවද? මගේ මිනිසත් භවයට වටින එකක් ගැළපෙන එකක්ද මේ කරන්නේ? එහෙනම් මගේ මිනිසත් භවයට නොගැළපෙන එකක්ද මේ කරන්නේ? මේවා කල්පනා කරලා බැලුවද අපේ ජීවිතවල? එනා මේ විදියට මේ සෑම කාරණාවක් මරම් බලනකොට අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් තමයි තිබිලා තින්නේ. කිසිම තැනක නිවැරදි වෙච්ච එකක් නැහැ. නිවැරදි වෙච්ච එකක් තියෙනවා නම් මේ වෙනකොට මාර්ගඵලයක් තියෙන්න එපාය. මේ තරම් සංසාරේ කෝටි ප්‍රකෝටි ගාණයක් ඉපදුනේ ඇයි? කල්ැතුව රාත්තලා පිරිනිවන් පාන්න එපාය. එහෙනම් මෙච්චර කාලයක් ආවේ බත්කකා. එහෙනම් මේ මොකවත් අදාගත්තේ නැති නිසා නේද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. අපි මානකම කළේ නැහැ, පැවිද්ද කළේ නැහැ, ආමු දුරු කළේ නැහැ. අපේ ආයතන හයේ ස්වාමියා අපි උන්නේ. ඒ ස්වාමිත්වය තව කෙනෙකුට උකස් කළා, පාවා දුන්නා. අපි කියන කුළුඳුල්කම පාවලා දුන්නයි කියලා. අන්න ඒ වගේ එකක් කළේ. අපේ සම්පූර්ණ ආයතනවල අයිතිය අපි රාගයට පාවා දුන්නා, ලෝභයට පාවා දුන්නා, ද්වේෂයට පාවා දුන්නා, කෙලෙස් වලට පාවා දුන්නා, දසමාර සේනාවට පාවා දුන්නා. මේ විදිහට අපි කෙලස ගත්තා. ආයි කෙලසන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. අපිට ස්වාමින් කියලා කියන්න බෑ. හේතු අපේ ආයතන කිසිම එක ස්වාමිත්වය අපට නැහැනේ. ඒවවල ස්වාමිත්වය තියෙන්නේ කෙලෙස් වලට. රාගයට කියන්න පුළුවන් ආවලාගේ ස්වාමියා මම කියලා. ලෝභයට කියන්න පුළුවන් ආවලාගේ ස්වාමියා මම කියලා. ද්වේෂයට කියන්න පුළුවන් ආවලාගේ ස්වාමියා මම කියලා. හැබැයි මට කියන්න බෑ කිසිම ආයතනයක් දිහා බලලා. හේතුව ඒ කිසිම දෙයක ස්වාමිත්වය මට නෑ. හැම ස්වාමිත්වෙම මට හයිමි වෙලා. එහෙනම් මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. මේ වගේ තත්වයක නම් අපි ජීවත් වෙන්නේ දැන්වත් අපි නිින්දෙන් අවදි වෙන්න ඕනේ, පිබිදෙන්න ඕනේ. අපිව අපි නිවැරදි කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අපේ ජීවිතවල අඩුපාඩු අනන්තයි, අප්‍රමාණයි. අපේ දෝෂ කොච්චරද කියලා බැලුවාම මේ ලෝකයේ බුද්ධ ශාසන 512,027ක් අපි හැවිල්ලා අපිට බැරි වුණා තාම මේ අඩුපාඩු හදාගන්න. එනම් මෙච්චර ජීවිත කාලයක් අපි ජීවත් වෙලා කිසිම අඩුවක් අදාගත්තේ නැහැ. 28 වෙනි බුද්ධ ශාසනයට ආවා ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය 512,027 කදාගන්න බැරි එක මේ 28 වෙනි එකේ හරි අදාගන්න එපාය. මෙතනත් කරන්නේ අර විදියටම කෙලෙස් එකතු කරන එකයි, අවිද්‍යාව තව තවත් සංවර්ධනය කරන එකයි, තව තවත් අන පිළිපදින් නැතුව උඩඟුකමෙන්, ආංකාරකමෙන්, සර්වඥතා ඥානයෙන් දේශනා කරපු ඔක්කොම වෙනස් කරලා අපට ඕන විදිහට අලුත් ශාසනයක්, අලුත් විනයක් හදන එක. මේවා එකක්වත් නිවෙන ලකුණු නෙමෙයි, මේවා ඇවිලෙන ලකුණු. අර ලෝකේ අපි අහලා තියෙන වචන වහාම ගිනි ඇවිලන සුළුයි කියලා, මේ හැම දෙයතුලින්ම තියෙන වහාම ඇවිලෙන සුළු ගතියක්, රාගයෙන් ඇවිලින සුළු ගතියක්, ලෝභයෙන් ඇවිලෙන සුළු ගතියක්, ද්වේෂයෙන් ඇවිලෙන සුළු ගතියක්, හැම තැනම තියෙන්නේ ඇවිලෙන ලකුණු. ඇස්සරින්න බෑ ලෝභ දේශ මොහෝලින් ඇවිලෙනවා. කන් ඇරෙන්න බෑ ලෝභ දේශ මොහෝලින් ඇවිලෙනවා. කට හරින්න බෑ, මුළු පලාතම ඉවරයි ලෝභ දේශ මොහෝලින් ඇවිලෙනවා. ඇවිදින්න බෑ, ගමනක් යන්න බෑ, කය සම්පූර්ණයෙන්ම ඇවිලෙනවා. සිත අර පෝරණුවට දර දැම්මා වාගේ උදේ ඉඳලා රෑ වෙනකම්ම කෙලෙස් වලින් ඇවිලෙනවා. එහෙනම් අපි කොහොමද එතර වෙන්නේ? මේ භවෙත් අපි එතර වෙන ලකුණු නෑනේ. මේ හැම ප්‍රශ්නෙටම හේතුව අපේ කෙලෙස් කියලා අපි දන්නවා. මේ හැම දුකටම හේතුව අපේ කෙලෙස් කියලා අපි දන්නවා. තාම දුකෙන් නිදහස් වෙන අදහස මානසිකත්වය අපට ඇති වෙලා නැහනේ. මේ ප්‍රශ්න ටික නිදහස් කරගෙන විවේකයෙන් ඉන්න ඕනේ, සංසුන් ජීවිතයක් ගත කරන්න ඕනේ කියන ඒ සම්මා ඡන්දයේ කැමැත්ත අපි තුල ඇති වෙලා නැහනේ. එහෙනම් අපි කැමති වෙන්නේ තව තවත් ප්‍රශ්න වැඩි වෙන්න, තව තවත් දුක වැඩි වෙන්න, අනන්ත අප්‍රමාණ ඉපදිලා ගුටි කකා මේ සංසාරේ විඳවන්න අපි කැමති වෙලා. ඒක අපේ චරිතයෙන් පේනවා. හේතුව අපි කිසිම කෙලෙසයක් දුරු කරන්න පුළුවන් තරම් උදේ ඉඳලා රෑ වෙනකම් වේසෙන්නේ කෙලෙස් එකතු කරන්න. අපි පුළුවන් තරම් දුකෙන් ඈතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. දුක නිවා ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකම් උත්සාහ කරන්නේ අලුත් දුකවල් එකතු කරන්න නෙමෙයිද? අලුත් අලුත් දුකවලට උරුමකම් කියන්න නෙමෙයිද? එහෙනම් අපි කළ යුතු දේ නෙමෙයි කරන්නේ, නොකළ යුතු දේ. අපේ ජීවිතවල හැමතැනම වැරදිලා, හැමදාම වැරදුනා. දැනුත් මේ මොහොතේ ඇහෙනකොටත් වැරදෙනවා ඇති. මේවා හදාගන්න තාම අපට අදාස පාල වෙලා නැහැ. දැන්වත් අපි නියතමානි වෙලා, අවංක වෙලා මේ හැම අඩුවක්ම අදාගන්නට ඕනේ. අපේ දුර්වලකම් හදාගන්න කාලේ පැමිණියා. අපි සියලුම දෙනාගේ අවසාන භවය මේක කියලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ කර්මය තීරණය වෙලා, ඒ නිසා තමයි මේ පණිවිඩ ඇහෙන්නේ. මේ දුර්වලකම් අපට තේරුම් ගන්න ඒ අවබෝධය ලැබෙන්නේ. අපට අවංකව හිතෙන්නේ මේක අපි තදා ගන්න ඕනේ, වඩා ගන්න ඕනේ, මේ දුර්වලකම් මට තියෙනවයි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ මේ භවයේ පිරිනිවන් පාන්න කර්මය සැකසিলা, මේ භවයේ රාත් වෙලා සසරින් එතර වෙන්න කර්මය තියෙනවා. ඒ නිසා තමයි එහෙම දැනෙන්නේ, ඒ නිසා තමයි එහෙම හිතෙන්නේ. එහෙනම් ඒ පෙර පින්වලින්, ඒ පෙර කුසල්වලින්, ඒ පෑදිච්ච පින්වලින්, ඒ ඉපදිච්ච කුසල්වලින් වැඩගන්න. දැනෙනවා නම් ඒ දැනිච්ච දෙයින් වැඩගන්න, ඉතෙනවා නම් ඉතිච්ච දෙයින් වැඩගන්න. දැන් හිතෙනවා නම් මේ හැමදේම නිරෝධ කරන්න ඕනේ කියලා, ඒක නිරෝධ කරන වැඩපිළිවෙල පටන් ගන්න මේ සනේ හිඳලා. දැන් තේරෙනවා නම් වැරදුනායි කියලා වැරදි හැම එකක්ම නිවැරදි කරන්න, මගේ අඩුපාඩුයි කියලා නියතමානව පිළිගන්නවා නම් ඒ පිළිගත්ත මොහොතේ ඉඳලා නැවත අඩුපාඩු ඇති නොවෙන්න වග බලා ගන්න, සීයෙන් ඉන්න. එහෙනම් මේ විදිහට අපේ ජීවිතයේ සෑම අඩුවක්ම අපි නිවැරදි කරගනිමු. අපි භාග්‍යතුන් වහන්සේගේ අහන පිළිපදින මහානන් බවට පත් වෙන්න ඕනේ. මෙච්චර කාලයක් අපි කිසිම අනක් පිළිපැද්දේ නැ, නිර්වාණ පණිවිඩයක් පිළිපැද්දේ නැ, විනය සීලය මොකටත් එකඟ වුණේ නැ, අපට ඕනෑ විදියට අපට තේරෙන මොකවත් නැ. හැබැයි මේ ලෝකේ ඔක්කොම තේරෙනවයි කියලා බුදුවරුන්ට උපදෙස් දුන්නා, අවවාද කළා. භාග්‍යතුන් වහන්සේගේ විනය තේම නෙමෙයි මේක, මේමෙන්න ඕනේ කියලා බුදුවරුන්ට උගන්වන්න ගියා. මේ දුර්වලකම් මෝඩකම් ඔක්කොම අපි හදාගනිමු. අපට තාම සෝවාන් ඵලයක්වත් නැත්තම් එහෙනම් බුදුවරුන්ට උපදෙස් දෙන්න තරම් අපි මොනතරම් අඥානිය වෙලාද, අනුවණිය වෙලාද, මොනතරම් බොළඳ චරිතයක්ද අපි? මේ සෑම දුර්වලකමක්ම අපි අදා ගන්නට ඕනේ. හදේ ඉඳලා කෙලෙස් දුරු කරන ඒ පුද්ගලිය බවට, ආර්ය ශ්‍රාවකය බවට අපි පත් වෙන්නට ඕනේ. අදේ ඉඳලා අපි අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හැම එකක්ම විද්‍යාවට පෑදෙන්න ඕනේ, අවිද්‍යාවට අපෑදෙන්නට ඕනේ. මේක මත සිත පීඨවල සිය පවත්තන්න ඕනේ. කිසිම මොහතක අවිද්‍යාවට පෑදෙන්න දෙන්න එපා. හැම මොහතක් තුළම අසකන දිව නාසයේ සමසිත විද්‍යාවට පාදන්න, ඒ පෑදෙන தත්ය දියුණු කරන්න. එනා මේ වර්තමානයේ තුල මේ කමඨාන වඩනවා නම්, මේ මානසිකත්වයෙන් ජීවත් වෙනවා නම්, දැන් අපේ මිනිසත් භවයේ වැඩ ඉවර වෙනවා. පෙරපින් පරිසම් දුන්නා, නූපන් කුසල් ඉපදුනා, නූපන් පින් ටික උපදවා ගත්තා. එහෙනම් ඒකාන්ත වශයෙන්ම රාත්‍රලා පිරිනිවන් පාන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රාත් බෝධියෙන් මේ සම්බුද්ධ ශාසනය බැබළෙනවා. එනා මේවා අසන්නන් පමණක් නොවි, මේවා හොඳට ධාරණය කරන්නට ඕනේ. මේවා හොඳට පිළිපැදලා හැමදාම පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේක අපේ චරිතයේ බවට පත් වෙන්නට ඕනේ. කෙලෙස් නිරෝධ කරන එක, ඒ ආමු දුරු කරන එක කෙලෙස් හැමදාම ප්‍රවීණ කරන එක අපේ චරිතය බවට පත් වෙන්න ඕනේ. හැම සීකියාවක්ම විනයක්ම නිර්වාණයට ගැලපෙනම ධර්මකාරණාවක්ම ඒ පිළිපදින ඒ මාහන පිළිපදින කෙනෙක් බවට අපි පත් වෙන්න ඕනේ. මොනවා වුණත් කමක් නැහැ, මට යාපතක් වෙනවා නම් මම පිළිපදිනවා. මට වඩා ශ්‍රේෂ්ඨ වෙච්ච අවබෝධයට පත් වෙච්ච සර්වඥතා ඥාණයට පත් වෙච්ච සියලුම අයගේ සියලුම අවවාද අනුශාසනා පිළිපදිනවා, සියලුම අයගේ උපදෙස් පිළිපදිනවායි කියන ඒ අනපිළිපදින්නෙක් වෙන්න ඕනේ. විද්‍යාවත් එක්ක ජීවත් වෙන්න අපේ අසකන්න දිව නාසය සමසිතට පුරුදු කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට ජීවත් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම නිවන්. අපේ උප්පත්තිය මේ ලෝකේ කිසිම මායයකට අදන්න බෑ. අපේ නිවීම ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ සිද්ධ වෙනවා. එහෙනම් මේ දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න, මේක හොඳට සිතේ තැම්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරන්න, ජීවිත කාලය පුරාවටම ගත කරන සෑම සෙනෙහක් ගන්න මේක වඩන්න, පුරුදු පුහුණු කරන්න. ඒ හැම පුරුදු පුහුණුවක් තුළින්ම ඒ නිරෝධ කරන සෑම කෙලෙසයක් තුළින්ම අපගේ සිත නිර්මල වෙලා නිවිලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසක් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්න. මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් ආ අවබෝධයේ ප්‍රඥාව අප සියලුම දෙනාගේ පිරිණිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.